එමිලකට අලිසප්ිකොන්තුවා ඔබතුමාට විනාඩි 13ක් තියෙනවා.
මුලාසන රුට ගරු මන්ත්‍රීතුමනි, මම හිතනවා ගරු එරන් වික්‍රමරත්න මැතිතුමා කියපු ආකාරයට සමහර අවස්ථාවලදී අපි කියනවා කොස්ට් ඉෆෙක්ටිව් නැත්නම් කොස්ට් රිෆ්ලෙක්ටින් ගාස්තු අය කරන්නට එපා කියලා මං හිතුවා. කියන එක ලොකු වරදක් විදියට දැක්ක විදියට විජිත හේරත් මැතිතුමා කිව්වා. දැන් කොස්ට් ඉෆෙක්ටිව් නොවන විදියට ගාස්තු අය කරන්න නම් ඒ ගාස්තු කවුරු හරි ගෙවන්නට. ඒ ගෙවන්නේ දේශපාලඥයෝ සමන්ගේ සාක්කු වලින් නෙවෙයි, මේ රටේ අහිංසක මිනිසුන්ගේ මුදල් අයක. එම නිසා ඒක අපි තේරුම් ගන්නට ඕන. ඒ තේරුම් අරගෙන මාග්‍රට් තැච මහත්මිය 1980 දී ගල්ලංගුරු සහ රේල්වේ වල ප්‍රතිසංස්කරණ කරනකොට කිව්වා මේ වෙලාවේදී අපිට මේ ප්‍රතිසංස්කරණ වලට විශාල විරුද්ධත්වයක් එනවා. නමුත් මේ ප්‍රතිසංස්කරණ නොකරා නම් මේ සම්පූර්ණ ශේෂ්ත්‍රම කඩාවැටෙනවා. මේ ප්‍රතිවිරෝධතාවට අද මුහුණ දෙන එක හොඳයි, තව අවුරුදු 10කින් මුහුණ දෙනවට වැඩිය කියලා. ඒ වගේ අවශ්‍ය සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සිදුවිය යුතුයි. එහෙම නැතුව අපිට අනාගතයක් නැහැ. ගරු මන්ත්‍රීතුමනි, පැහැදිලිවම කියන්නට ඕන මේ බඩු වැඩිවීම හේතු රාශියක් තියෙනවා. මේ මිල මුදල් වැඩිවීම පිළිබඳව මහජනතාව විශාල වශයෙන් මේකේ පීඩාවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සමාජ ආරක්ෂණ රාන්ත්‍රණයකින් දුප්පත් පීඩිත ජනතාව ආරක්ෂා කරගන්නට කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් IMF එක හා World Bank එකත් එක්කත් වුණුත් ඒ දෙනවා කොන්දේසියක් හැටියට. ඒ සිදුවිය යුතුයි. ඊට සාපේක්ෂව රජයට රජයේ බිස්නස් කළ නොයුතුයි. රජයේ බිස්නස් කරනකොට ලාභ පාඩු පිළිබඳ ඔවුන්ට වගකීමක් නැහැ. මම මගේ ව්‍යාපාරයක් කරනවා නම් මම සේවකයෙක් අලුතින් ගන්නකොට මම හිතනවා මේ මිනිහට පඩි ගෙවන්නේ කොහොමද, මේ ආදායම අය කරගන්නේ කොහොමද, මේක මොන විදියටද සලසගන්නේ කියන එක. නමුත් රජයේ වැඩ කරනකොට කරන්නේ මොන හරි බැරි වුණොත් ඕන මිනිස්සෙක් ඇවිල්ලා දාගන්නවා මේක අතුලට පස්සා දෙන්න කියලා කියනවා. කිසිම පාලනයක් නැහැ, කිසිම ඕනකමක් නැහැ. බැරි වුණාම භාණ්ඩාගාරයේ නිල්ලිමක් කරනවා. භාණ්ඩාගාරයේ මුදල් දෙන්නේ දේශපාලඥගේ සාක්කුවේ තියෙන මුදල් නෙවෙයි, නැවත ජනතාවගේ මුදල්. ඒක තමයි අද ශ්‍රී ලංකන් ඇයාලයින් එකට වෙලා තියෙන්නේ. ඒක තමයි CPC එකට වෙලා තියෙන්නේ. කවදාවත් කාර් පදින්න නැති මිනිස්සුත් මේකේ බර දරන්නට ඕන. කවදාවත් අහස් යාත්‍රාවකට කකුල තියලා නැති මිනිස්සුත් මේකේ බර දරන්නට ඕන. මොකටද? එම නිසා මම හිතනවා ප්‍රතිසංස්කරණ වලින් තොරව මේ රටට අනාගතයක් නැහැ. ඒක කතා කර කර ඉන්න පුළුවන්. අරු මැතිතුමනි, අපි බලන්නට ඕන මේ පිළිබඳව විවිධ කතා කියන්නට පුළුවන්. නමුත් අවසාන වශයෙන් ඇයි මේ මුදල් විදුලි බිලපත් බිල වැඩි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ? උත්පාදනය සඳහා යන වියදම වැඩි වෙලා තියෙන්නේ. ඒ කතා දෙකක් නෑ. ලෝක ආර්ථිකය රුපියල් අව ප්‍රමාණය වීම හේතු කොටගෙන ඩීසල් මාෆියාව හැමදාම කළේ අඩු මුදලට ලබා ගන්න පුළුවන් ඒකක වෙනුවට ඒව කඩාකප්පල් කරලා ඩීසල් වලින්ම මිනිසුන්ව යොමු කරන්නේ. රුපියල් 14ට දෙන්න පුළුවන් සූර්ය බලය වෙනුවට ඒක කඩාකප්පල් කරනවා 93ක් 120ක් ඩීසල් වලට යන්න තල්ලු කරනවා. තුන්වෙනි එක අකාර්යක්ෂම පරිපාලනය. හැමෝම දන්නවා ඔවුන් මේ සම්පූර්ණ පරිපාලනයම කරන්නේ වෘත්තීය සමිතියට ඕන විදියට. ඔවුන් ඩිසයිඩ් කරනවා කවුද සභාපති වෙන්න ඕනේ කියලා. ඔවුන් ඩිසයිඩ් කරනවා කවුද සාමාන්‍ය අධිකාරී වෙන්න ඕනේ කියලා. සාමාන්‍ය අධිකාරීවරයා වැඩ කරන්නේ මේ රටේ ඕනෑම සමාගමක සාමාන්‍ය අධිකාරීවරයා වැඩ කරන්නේ කොටස් හිමියෝ වෙනුවෙන්. කවුද මේ ආයතනයේ කොටස් හිමියෝ? මේ රටේ මහජනතාව. හැබැයි මෙයා වැඩ කරන්නේ මේ රටේ මහජනතාව වෙනුවෙන්වත් කොටස් හිමියෝ වෙනුවෙන්වත් නෙවෙයි. ඔය ඉන්න මාෆියාවේ ඉන්න ඉංජිනේරුවරු කීප දෙනෙක්, එහෙම නැත්නම් සේවක සංගමයේ වෙනුවෙන්. ඒක හරි අසාධාරණ දෙයක්. එයා කොහොමද සාධාරණ වැඩක් කරන්නේ? කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා. ඔහු විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාවේ කොටස්කාරී, එහෙම නැත්නම් ඉංජිනේරු සේවක සංගමයේ කොටස්කාරී. රටේ කොටස්කාරයෝ වෙනුවෙන් නෙමෙයි ඔහු වැඩ කරන්නේ. රටේ ආර්ථිකය වෙනුවෙන් නෙමෙයි වැඩ කරන්නේ. තමන්ගේ සේවකයන්ගේ අවශ්‍යතාවය උන. මෙහි නාස්තිය හා දූෂණය ඉතාමත්ම වැඩියෙන් සිද්ධ වෙනවා. පුනර්ජනනීය විදුලි බල නිෂ්පාදන ප්‍රභවයන් චේතනාත්මක කඩාකප්පල් කරන්න වැඩපිළිවෙලක් යන. ඒක ඉතාමත්ම පැහැදිලි. ගරු සභාපතිතුමනි, බලන්න මේක සේවකයෝ 26000ක් ඉන්නේ. මේ 26000 සේවකයෝ අවශ්‍යද මේක කරන්නට? 2010 දැන් මම දැක්කා 2010 ඉලෙක්ෂන් එකට සති 3කට ඉස්සෙල්ලා සේවක සංගමයේ ගිහිල්ලා කිව්වා අපි වර්ජනය කරනවා ඉලෙක්ෂන් එකට ඉස්සෙල්ලා විදුලිය බිලේ කපනවා එහෙම නැත්තම් අපිට මාසෙන් අවුරුදු 3න් 3ට 125කින් පඩි වැඩි කරන්නට ඕන ලාභ ලැබුවත් කමන්නේ පාඩු ලැබුවත් කමන්නේ ඒක අපිට අදාළ නැහැ අපේ පඩි ටික වැඩි කරලා දෙන්න ඕනේ කියලා ඉතින් ඒ විදිහට ප්‍රාණ අපකරයට අරගෙන තමයි මේ වැඩි කිරීම සිදු කරගත්තේ අද වෙනකොට ඊට පස්සේ ඕන් මොනවද කරන්නේ රටේ සිදු වෙන ඕනෑම පාඩුවක් වුණාට කමන්නේ උන්ගේ පඩිය 125කින් වැඩි වෙනවා ඔවුන්ට බෝනස් ගෙවන්නට ඕන අවම වශයෙන් මේ රටේ සියලුම දෙනාත් උපයන පිට බද්දෙන් යම් ප්‍රමාණයක් රජයට බදු ගෙවන්න ඕනේ මේ බදු ප්‍රතිපූර්ණේ කරන්නට සිද්ධ වෙලා තියෙනවා විදුලි බල මණ්ඩලයට කොහෙද මේව සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ විතරයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ඒ හින්දා මම හිතනවා මේ සේවක මණ්ඩලය යලි සලකා බලන්නට ඕන වැඩිපුර ප්‍රමාණය VRS ක්‍රමයකින් අඩු කරන්නට උත්සාහ කරන්නට ඕන දිරිදීම නාමත දක්ෂතා මත පර්ෆෝමන්ස් බේස්ඩ් ඉවලුවේෂන් එකක් කරන්නට ඕන දක්ෂයාට ඉදිරියට යන ගමනක් ලබා දෙන්නට ඕන ඉහළ ඉන්න අයගේ ආදායම අනිත් අය දේශපාලඥයා හා සමානවම ඔවුන්ගේ ආදායම පිළිබඳව සහ ඒගොල්ලන්ගේ ආදායම් වියදම් පිළිබඳව වාර්ෂික වාර්තාවක් ලබා ගන්නට ඕන ඔවුන්ගේ දුක් පුරවැසිභාවය ගැන බලන්නට ඕන ඔස්ට්‍රේලියාවේ ගෙවල් තියෙන කාටද කියලා බලන්නට ඕන ඒගොල්ලන්ගේ දරුවා ඔස්ට්‍රේලියාවේ ලොකු යුනිවර්සිටිස් වල ඉගෙන ගන්නේ කොහොමද කියලා සලිකා පරීක්ෂා කරලා බලන්නට ඕන ආදායම් ගෙවනවද කියලා ගෙවනව නම් ප්‍රශ්නයක් නැහැ එහෙම එදාට තමයි මේ විනිවිදභාවය හරියට ක්‍රියාත්මක වෙන්නේ ඊළඟට ගරු මැතිතුමනි දැන් අපි දැක්කා ඩීසල් මාෆියාව කියන එකේ කොච්චර බලවත්ද කියලා කිව්වොත් අපි මේ පාර්ලිමේන්තුවේ ඉන්නකොට උත්සාහ කරා වෙනම අනු කමිටුවක් නිර්මාණය කරලා පුනර්ජනනීය විදුලි බල පද්ධතීන් සඳහා ඉක්මනට කොහොමද අවශ්‍ය ඒ ක්ලියරන්ස් ටික ලබා දෙන්න කියලා. ඔවුන් එක එක හේතු දක්වලා මේව සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරා. රුපියල් 14ට ඒ කාලේ මම මට මතක විදියට රුපියල් 14ට දීලා තිබුණා මේ සූර්ය බලය සඳහා ඒකකයකට 11ට යෝජනාවක් ඇවිල්ලා තිබුණා. එම යෝජනාවත් ඒක unsolicited කියනවා පනතට සුදුසු නැහැ කියලා කියනවා. සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා 11ට ලබා දෙන එක කඩාකප්පල් කරලා 93ට 105ට එලියෙන් ඒකක ගැනීම සඳහා විරුද්ධත්වයක් නැහැ. ඉතින් මේකෙන් හොඳට පේනවා කවුද මේකෙන් වාසි ලබන්නේ කියන එක. නැ මේ පිළිබඳව අපි අනිවාර්යයෙන්ම සොයා බලන්නට ඕන පුනර්ජනනීය විදුලි බලය නිෂ්පාදනය කරන තුරු 2030 අපිට අවශ්‍යයි කියලා තියෙනවා 75ක් පුනර්ජනනීය 70ක් පුනර්ජනනීය විදුලි බලය ගන්න. නමුත් පහුගිය අවුරුදු රාශියක් තුල මේ පනත ගෙනාවට පස්සේ මේ දිශාවට යන්නට ඉඩ දීලා නැහැ. ඒ ඉඩ දීලා නැත්තේ කවුද? මේක පිටිපස්සේ ඉන්නේ කවුද? මේකෙන් වාසි ලබන්නේ කවුද කියන එක මහජනතාව ඉදිරියට එලිදරව් වෙන්නට ඕන. ඒ පිළිබඳව සොයා බලන්නට වෙනම කමිටුවක් හරි දාන්නට ඕන පාර්ලිමේන්තුව හරහා. ඔවුන්ට මම හිතනවා ටාගට් දීලා අහවල් දිනට පෙර මේවා ක්ලියර් කරන්නට කියලා කියන්නට ඕන. නැතුව රුපියල් ඒ කාලේ තිබුණු විදියට රුපියල් 11ට සූර්ය බලයෙන් නිෂ්පාදනය කිරීම සඳහා තියෙන දේවල් අක්‍රිය කරලා ඒකට කොන්දේසි දාලා ඒ පිළිබඳව කොමිටු දදා විමර්ශනය කර කර අවුරුදු දෙකක් තිස්සේ ප්‍රමාද කරන අතරතුර හදිසි මිල ගැනීම සඳහා රුපියල් 93 110 වෙනකන් ගෙවනවා. ඒකට කවුරුත් විරුද්ධ වෙන්නේ නැහැ. වෘත්තීය සමිතිය විරුද්ධත් නැහැ. ඉංජිනේරු සමිතිය විරුද්ධත් නැහැ. ඇත්ත වශයෙන්ම මේ සේවකයන් තුල 90% පමණ ප්‍රමාණයක් ඉන්නවා රටට ආදරය කරන අවංකව සේවයක් කළ යුතු මේ රට සහ තමන්ගේ ශ්‍රේෂ්ඨයක් වෙනසක් කිරීම සඳහා කැප වෙලා ඉන්න අය. නමුත් ඔවුන්ට හඬක් නැහැ. ඒ සම්පූර්ණ හඬම පාලනය කරන්නේ එය වෘත්තීය සමිතිය කියා ගන්න. එහෙම නැත්නම් මේ ඉංජිනේරු වෘත්තීය සමිතිය කියලා කියා ගන්න සමිතියක්. ඒ සමිතියේ ඉන්න කීප දෙනා මේක සම්පූර්ණ ඒකාධිකාරයක් අරගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයට සම්පූර්ණ විදුලි බල මණ්ඩලය පාලනය කරනවා. මේ රට විනාශ කරනවා එක. අවසාන වශයෙන් මේ ජනතාවට තියෙන පාඩුව විතරක් නෙවෙයි. නිෂ්පාදනය කිරීම සඳහා යන පාඩුව විතරක් නෙවෙයි. මේකෙන් සිද්ධවන්නේ අපනායන ආර්ථිකයක් තරහ අපි යන ගමනට විශාල බාධාවක්. මොකද කලාපයේ අනිත් රටවල් වල පුනර්ජනනීය විදුලි බලය ඉතාමත්ම තරඟකාරී මුදලකට ලබා දෙනකොට ඔවුන්ගේ කර්මාන්තවල තරඟකාරීත්වය ඉතාමත්ම ඉහළයි. අපි මෙතන පුනර්ජනනීය විදුලි බලය සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරලා ඩීසල් මාෆියාවට ඉඩ දීපු ගමන් අප ඒකකයට වියදම් කරන මුදල ඉතාමත්ම විශාලයි. ඒකට සාපේක්ෂව ගත්ත කරම් අපේ අපනායන කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා. තෙහින්ද අපනායන ආර්ථිකයකින් තොරව මේ රටේ නැවත පූර්ණකාලීනව සස්ටේනබල් ඩිවලොප්මන්ට් එකක් හදන්න බෑ ගරු මන්ත්‍රීතුමනි.
බොදු වර්තා විනාඩි දෙකක් තිබෙනවා.
ඒ සඳහා යා යුතුයි නම් අනිවාර්යයෙන්ම පුනර්ජනනීය විදුලි බලයක් සඳහා යා යුතුයි. හැම දෙයකම මොන හරි කරපු ගමන් IMF එක අපිට කියලා තියලා දේ අපි බලෙන් IMF එක ලංකාවට එන්නේ නැහැ අර මන්ත්‍රීතුමා කියපු විදියට. අපි අවශ්‍යයි හින්දා තමයි ඕන්න කියලා කතා කරන්නේ. ඔවුන් කියලා තියෙන දේවල් කියලා බැලුවම අනිවාර්යයෙන් අපි කරන්න ඕන දේවල් 18%ක් 20%ක්වත් මේ රටේ සම්පූර්ණ ජලදාසික නිෂ්පාදනයෙන් ටැක්සස් නැත්තම් රට පාලනය කරන්නට බෑ. 8% වෙනකන් ඒක අඩු වුණා නම් රට අනිවාර්යයෙන්ම කඩා වැටෙනවා. එතකොට අකාර්ෂ්ම පාලනය හේතු කොටගෙන බිලියන ගාණක් පාඩු විදිනවා නම් රජයේ සතු ආයතන 193ක් ඒක ප්‍රතිසංස්කරණය කරන්න නැතුව වෙන මොනවද කරන්න කියන්නේ? තවදුරටත් මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු අරගෙන ඍජු නොවන ආකාරයට ඒව නඩත්තු කළ යුතුයිද? සේවකයා අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවනම් ඔවුන්ව ඒ පිළිබඳව කටයුතු කරන්නේ නැතුව ඔවුන්ව තවදුරටත් නඩත්තු කළ යුතුද? ඉතින් මේක කවුරුවක්වත් කියන්න ඕනේ නැහැ. මේක හොඳයි අපිට සමහර මේ ආයතන ජාතික සම්පත් කියලා කිව්වට ජාතික සම්පත් නෙවෙයි. මේවා ජාතියට විශාල පාඩුවක් ලබා දෙන ජාතික සම්පත් සාධක. මේකෙන් අවසාන වශයෙන් සම්පූර්ණ භාණ්ඩාගාරයම හිල් වෙනවා. භාණ්ඩාගාරය හිල් වෙනකොට යොදවා ගත හැකි දැන් අපිට වෙලා තියෙන දේ අධ්‍යාපනයට යොදවන මුදල යොදවා ගන්න බෑ අපිට. සෞඛ්‍යයට යොදවා ගන්න පුළුවන් මුදල යොදවා ගන්න බෑ අපිට. දුප්පත් මිනිස්ගේ සමාජ ආරක්ෂණයට යොදවා ගන්න මුදල් යොදවා ගන්න බෑ. ඇයි? එයා ලංකාවේ නඩත්තු කරන්නට ඕන. CB එක නඩත්තු කරන්නට ඕන. CPC එක නඩත්තු කරන්නට ඕන. ඉතින් මොකටද මේක කරන්නේ? ඉන්න මේ බොරුව අමතක කරන්නට ඕන. හැමදාම බොරු විරෝධය මතු කරනවා. මේ බොරු විරෝධය මතු කරලා පෞද්ගලීකරණය හෝ වෙනත් ආකාරයක වේවා ඒකාධිකාරයකින් තමයි වැඩියෙන්ම හානිය සිද්ධ වෙන්නේ. අපි හොඳට දන්නවා, අපි දැක්කා ටෙලිකොම් ආයතනයේ ගරු මන්ත්‍රීතුමනි, ටෙලිකොම් ආයතනය ඔබට අවුරුදු 20කට ඉස්සෙල්ලා දැක්කනම් අපි දන්නවා සමහර වෙලාවට අවුරුදු 2ක් 3ක් අවුරුදු 10ක් වේටින් ලිස්ට් එකේ ඉන්නට ඕන. අද තරගකාරීත්වය තුලින් අලුත් තාක්ෂණය ඇවිල්ලා තියෙනවා. තරගකාරී මිල මුදල් ලැබිලා තියෙනවා. මිනිසුන්ට රැක්කා ලැබිලා තියෙනවා. භාණ්ඩාගාරයෙන් මුදල් දෙනව වෙනුවට භාණ්ඩාගාරයට ඩිවිඩන්ඩ් ලැබෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒකම තමයි තිබුණේ ශ්‍රී ලංකන් එයාලයින් එක එමිරේට්ස් එක්ක වැඩ කරනකොට. ඔව් මම ඉවර කරනවා. එම නිසා ගරු මන්ත්‍රීතුමනි, බොරු සටන් පාටවලින් එහෙම නැත්නම් ගැලරියට විතරක් කතා කරලා මේ තව රට මේ පත් වෙලා තියෙන තත්ත්වයන් තවත් ආගාධයට ඇදලා දමන්න නැතුව ප්‍රායෝගිකව මේ ප්‍රශ්නයට මුහුණ දීම සඳහා එකතු වෙලා කටයුතු කරන්නයි කියලා සියලු දෙනාගෙන්ම ඉල්ලා
සිටිනවා. ඔය සෝදී මිලකට ගරු පාටලි චම්පික රණවක මැතිතුමා, ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා. නමුත් ඊට ප්‍රථම මම හිතන දිවහාරයේ සඳහා අපි සභාව කල් තියන්න ඕන නිසා මම මේ අවස්ථාවේදී එකගයි. හොඳයි, බොහොම සුදී. හේමන සභාව 12:33
කල්තවන මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද මේ විදුලි බිල ඉහළ යෑම ගැන මේ විවාදය ලබා දීම ගැන අපි ස්තුතිවන්ත වෙනවා ආණ්ඩුවට. මේ සඳහා කියලා තියෙන කාරණය තමයි 2012 ඉඳන් විදුලි බිල වැඩි කළා නැහැ. ඒ වගේම ඉන්ධන බිල ඉහළ ගිහින් තියෙනවා. ඒ නිසා ඒ වියදමට සරිලන ආදායමක් ලබා ගැනීමට ඒ කටයුත්ත කරන්න ඕනයි කියන එක. ඒ වගේම විදුලි කප්පාදුව පැය 14ක් 13ක් තිබිච්ච එක දැන් අඩු වෙලා තිබෙන බවත් ප්‍රකාශ කළ තියෙනවා. ඒ විදුලි කප්පාදුව අඩු උනේ මේ විශේෂ කළමනාකරණ හැකියාවක් නිසා නෙවෙයි, විදුලි ඉල්ලුම අඩු වෙච්ච නිසායි. අපි ගත්තොත් මේ විදුලි ඉල්ලුමේ පසුගිය මාස 7 දිහා බැලුවාම 31%ක් පමණ ජල විදුලියෙන් ලැබිලා තියෙනවා. ඒක ඉතාම හොඳ තත්ත්වයක්. පසුගිය වසරේ ඉතාම හොඳ ජලාශ්‍රයක් ලැබුණා. ඒක හොඳ තත්ත්වයක්. ඒවගේම ගල්ලංගුරු වලින් 138ක් ලැබිලා තියෙනවා ඒ ගල්ලංගුරු පැරණි මිලට ගෙන ආපු ඒවා. ඉතින් ඒ අනුව පුනර්ජනනීය බලශක්තියෙන් 9%ක් ලැබිලා තියෙනවා 78%ක්ම විදුලිය සපයලා තියෙන්නේ මේ තුනේ. එතකොට මේ අධික බිල සහිත බලාගාර වලින් 22%යි ලැබිලා තියෙනවා. ඒත් අපි මේකෙන් 20%කින් විදුලි ඉල්ලුම කඩා වැටුණොත් විඩා වැටිලා තියෙනවා. ඒ කඩා වැටිච්ච විදුලි ඉල්ලුමත් එක්ක ආර්ථිකයත් ඒ විදිහටම කඩා වැටලා තියෙන බවයි අපි දන්නේ. අපිට පේන්නේ. මොකද විදුලි ඉල්ලුමයි ආර්ථික වර්ධනයයි එක සම්බන්ධයි. ඒක එකට යන්නේ. ඒ කෝරිලේෂන් එක ඉතාමත්ව පැහැදිලි. ඒ අනුව අද මේ විදුලි කප්පාදුව නතර වෙලා තියෙන්නේ ජල විදුලිය ඉතාමත්ම හොඳින් අපට ලැබිච්ච නිසාත් ඒ වගේම විදුලි ඉල්ලුම කඩා වැටීම නිසා අධික මිල සහිත බලාගාර අවශ්‍ය නොවීම නිසාත් අපට මේක පාලනය කරන්න වෙලා තියෙනවා. ඒක සතුටට කාරණයක් නෙවෙයි. මොකද අනාගතයේ විදුලි ඉල්ලුම ආර්ථික වර්ධනයත් එක්ක වැඩි වෙද්දී නැවතත් මේ ප්‍රශ්නේ මතුවෙන්න ඉඩ තිබෙන නිසා. ඒ වගේම මේ හුඟක් දෙනෙක් ඩීසල් මාෆියාව ගැන කතා කරනවා. 2015 මේ මාෆියාවෙන් බැටකාවු මිනිහෙක් මමත්. මට ඒ ධූරය දරන්න 2012 දී ඉඩ දුන්නේ නැහැ. මේ රට ගල්ලඟුරු ගෙන්නපු ඒ මාෆියාකාරයොත් මේ ඩීසල් මාෆියාකාරයොත් එකතු වෙලා ඒ අමාත්‍යාංශය අපිට කරන්න දුන්නේ නැහැ. වැඩ වර්ජන මෙහෙව්වා. ඉහලින් බලපෑම් ගෙනාවා. අමාත්‍යාංශ නිලධාරීන්ගේ ප්‍රශ්න ඇති කරා. ඒ සියල්ලම මැද්දෙන් තමයි අපි ඒ ගමන ගියේ. ඒ කියන්නේ මම විස්තරාත්මක කෘතියක් බලය හා බලය කියන කෘතියේ මම ඉදිරිපත් කළා තියෙනවා. ඒකට මේ රටේ සාහිත්‍ය සම්මානයක් ලැබිච්ච කෘතියක්. එතකොට මේ සිද්ධිය 2015 මම ලබා ගත්තාම මට කිසිම බලපෑමක් එල්ල වුණේ නැහැ. ඒක මම කියන්න ඕනේ ජනාධිපතිගෙන් අගමැතිගෙන් උත්ති සමිති වලින් පොඩි පොඩි අය කෑ ගැහුවට බලපෑමක් එල්ල වුණේ නැහැ. අපි ඉන්ධන ගැලපුම් ගාස්තු අයින් කළා. 13%කින් විදුලි බිල අඩු කළා. ඒ වගේම පෙට්‍රල් ඩීසල් භූමි තෙල් මිල අඩු කළා. ඒවයින් කෝටි 6700ක් ටෙන්ඩර් පහක් නිසි ප්‍රසම්පාදනයට දැම්වීම නිසා ඩීසල් රුපියල් 95ට පෙට්‍රල් රුපියල් 114 දෙන්න අපට පුළුවන් වුණා. ඒ කෝටි 6700 කලින් ගියේ මේ මාෆියා කාරින්ගේ සාක්කුවලට. ඒක අපි නැවැත්තුවා. ඒ විතරක් නෙමෙයි කල් ඉකුත් වෙච්ච ඉකුත් වෙලා දිගටම ඇදගෙන ගිය ඒ ඉන්ධන බලාගාර පහක් අපි නතර කරලා ලංකා විදුලි බල මණ්ඩලයේ ලංකා විදුලි බල මණ්ඩලයේ හැටියටම ගියා. හැබැයි මාය දුරෙන් නැවත වෙනත් අමාත්‍යාංශයකට ගිය හැටි අර බලාගාර නැවත ආවා. ඒ නිසා මේ ඩීසල් මාෆියාව ගල්හඟුරු කතා කියන අයට මම මතක් කරන්න ඕනි. ලංකා විදුලි බල මණ්ඩලයේ අවසාන වශයෙන් ලාභ ලැබුවේ 2015. ඒ අවස්ථාවේදී බිලියන 45ක් කෝටි 4500ක පාඩුවක් අපේක්ෂා කළා. නමුත් සියලු දෙනාගේම සහයෙන් අපිට පුළුවන් වුණා කෝටි 2000ක බිලියන 20ක ලාභයකට ඒක ගෙනියන්න. අපි මාෆියා කාරයින්ට වෙනත් අයට යට වුණා නම් ඒක කවදාවත් අත් කරගන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. ඒ කියන්නේ විදුලි බිල අඩු කරලත් අපිට පුළුවන් වුණා ලංවිම ලාභ කරන්න. ඒ වගේම අපි විධිමත් අය ක්‍රමයක් යෝජනා කළා. මමත් පිළිගන්නවා මාස 6න් 6ට විධිමත් අය ක්‍රමයක් විද්‍යාත්මක අය ක්‍රමයක් කඩිත තෙල් වලට මාසෙන් මාසෙට විදුලි බිලට මාස 6න් 6ට යන්න ඕන. ඒ සඳහා වෙච්ච යෝජනාවක් මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ කැබිනට් මණ්ඩලයේ තියෙන ඒ අය ක්‍රමයේ පිළිබඳ විද්‍යාත්මක නිර්ණය මම හිතන්නේ ඒක අපි ක්‍රියාත්මක කළේ නැහැ අපේ ආණ්ඩුව. ඒක මේ ආණ්ඩුව ක්‍රියාත්මක කළෙත් නැහැ. ඒක නිසා තමයි අද මේ විශාල දවැන්ත බිලියන 500ක පමණ දවැන්ත ණයකන්දකට මුහුණ දෙන්න ලංකා විදුලි බල මණ්ඩලයට එක පැත්තකින් සිදු වෙලා තියෙන්නේ. ඒ වගේම 2015 දී 2030 දක්වා වෙන ලංකාවේ බලශක්ති ශේෂ්ත්‍රයේ උපාය මාර්ගය අපි සකස් කළ තිබුණා. ඒක අපි ක්‍රියාත්මක කළා නැහැ. ඒක යෝජනාවක් හැටියට විතරක් තියෙනවා. ඒ නිසා මෙවැනි වැදගත් වෙනස්කම් කීපයක් ඒ දින 100 වැඩසටහන ඇතුලේ අපි බලශක්ති ශේෂ්ත්‍රයට කළ බව මතක් කරන්න ඕනේ. ඒ වගේම අය ක්‍රමයක් එම නැත්තම් විදුලි බිල තීරණය කිරීමේදී මොනවද අනුගමනය කරන්න ඕනේ ක්‍රියාමාර්ග? එකක් තමයි මේ සාධාරණ වියදම ආවරණය කරගන්න ඕනේ. මේ වචනේ දාන සාධාරණ වියදම ආවරණය කරගන්න ඕනේ. අද මේ වියදමෙන් 150ක් ගිහින් තියෙන්නේ කොහෙටද? රුපියල් 186ට තිබිච්ච ඩොලරය 365ට වැඩි වෙලා මූල්‍ය අර්බුදයක් නිසා තමයි මේ වියදම 150කින් ඉන්ධන වියදම් ඉහළ ගිහින් තියෙන්නේ. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වැඩි වෙලා තියෙනවා. යුක්‍රේන් ප්‍රශ්නේ නිසා ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නමුත් 150කින් මේ වියදම් වැඩි වෙලා තියෙන රුපියල් ආව ප්‍රමාණය නිසා ඒක වෙනතනක ප්‍රශ්නයක්. ඒක මහ බැංකුවේ ප්‍රශ්නයක්. ඒක භාණ්ඩාගාරයේ ප්‍රශ්නයක්. ඒක ආර්ථිකයේ ගැටලුවක් නිසායි අද මේ ජනතාවට මේක ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා සාධාරණ වියදම ආවරණයක් මේ විදුලි පාරිභෝගිකව 74 ලක්ෂයට ලැබෙන්න ඕනේ. ඊළඟට සමාජ සාධාරණත්වයේ මූලධර්මයේ තියෙන්න ඕනේ. ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන ජනතාව ඉන්න 31 ලක්ෂයක් 64 ලක්ෂයක් වෙච්ච විදුලි පාරිභෝගිකයෝ අතරේ මේ අයගෙන් කිසිම බරක් ලංකා විදුලි බල මණ්ඩලයට නැහැ. ඇයි? මේ 31 ලක්ෂම පාවිච්චි කරන්නේ මුළු බලශක්තියෙන් 6%යි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. 6%යි. ඒ අනුව 3/7 23ට ලැබෙන ඒ ජල විදුලියෙන් 31%ක් ජල විදුලිය පාවිච්චි කරලා තියෙන මේ මුල කාලය තුල පහසුවෙන්ම අර අඩුවෙන් විදුලිය පාවිච්චි කරන්න ඇට දෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ඒකකේ 100%ට 800%කින් වැඩි කරන්ඩ ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කළා. ඒක බරපතල අසාධාරණයක්. මේ බව මම PUSSL එකේ කරපු විභාගෙදිත් දැනුම් දුන්නා. 3/7 23ට දෙන්න පුළුවන්. ඒ වගේම ආයතනික කාර්යක්ෂමතාවය ලංකා විදුලි බල මණ්ඩලයේ වැටුප් බිල රුපියල් බිලියන 51යි. ගිය අවුරුද්දේ විදුලි ඒකක ගිගාවට් පැය 16,700කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කළා කියලා. වෙන වචන වලින් කිව්වොත් සෑම විදුලි ඒකකයකම රුපියල් 3ක් තියෙනවා විදුලි බල මණ්ඩලයේ 26,000කගේ වැටුප් බිල. මේක ලෝකයේ සම්මත අනුව ගත්තත් ඉතාම විශාල අගයක්. ඉතාම විශාල අගයක්. අපට වඩා ඉතාම පහලින් විදුලි බල පද්ධති තිබෙන අයගේ මේ தত্ত্বය මේ මීට වඩා ඉතාම ඉහළින් තියෙන්නේ. ඒ නිසා ආයතනික කාර්යක්ෂමතාවයේ තියෙන්න ඕනේ. ආයතනික කාර්යක්ෂමතාවයේ තාක්ෂණික කාර්යක්ෂමතාවය. දැන් උදාහරණයක් ඇටියට ලංකා විදුලි බල මණ්ඩලය යෝජනා කළ ඉලක්කයක් දුන්නා 2020 දී හානිය ගේනවා කියලා, ඒ කියන්නේ loss එක ගේනවා කියලා 7.5ට. හැබැයි අද කීයද? 8.9යි. වෙන වචන වලින් කියනවා නම් අද මේකෙන් අපේ ගිගාවට් පැය 1500ක් අපත යනවා. ගිගාවට් පැය 1500ක් අපත යනවා මේ හානිය. එහෙනම් ඉලක්කයක් දෙන්න ඕනේ. විදුලි බල මණ්ඩලයටත් ඉලක්කයක් දෙන්න ඕනේ. මේ වසරේ 8ට ගේනවා, ඊළඟ වසරේ 7ට ගේනවා ආදි වශයෙන්. මොකද අපි දැක්කා අපි 2010 දී මේක ගන්නකොට සමහර පැතිවල නැගෙනහිර පළාතේ 33%ක් තිබුණා මේ හානිය. අපි මේවා ක්‍රමයෙන් තාක්ෂණික වශයෙන් මූල්‍ය වශයෙන් අඩු කරගත්තා. ඊළඟට මූල්‍යමය ඉලක්ක තාක්ෂණික වශයෙන් ගත්තොත් අපි කියනවා විදුලි බිඳ වැටීම වෙනවා. විදුලි බිඳ වැටීමක් කීයක් වෙනවද? ඒ විදුලි බිඳ වැටීමකින් පස්සේ විදුලිය නැවත ස්ථාපිත කරන්න පැය කීයක් ගත වෙනවද? මේවා මත ඇගයීමක් විදුලි බල මණ්ඩලයට තිබිය යුතුයි. මූල්‍යමය කාර්යක්ෂමතාවය පිළිබඳ කඩයිම් ගණනාවක් අපි විදුලි බල මණ්ඩලයට අඳුන්ලා දීලා තියෙනවා 2015 දී. ඒ නිසා තමයි ඒවා අකණ්ඩව අපි ඇගයීමට ලක් කරපු නිසා විදුලි බල මණ්ඩලයේ කෝටි 4500ක පාඩුවේ ඉඳන් කෝටි 2000ක ලාභයකට ගමන් කළේ. ඒ නිසා මම ඉල්ලනවා ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික සම්පතක් ඒකට මූල්‍යමය හා තාක්ෂණික කඩයිම් අඳුන්ලා දීලා අපි අඳුන්ලා දුන්නා බැලන්ස් කෝ කාඩ් කියන නවීනතම ප්‍රයිසල් ක්‍රමවේදය. ඒක අඳුන්ලා දීලා සෑම දෙපාර්තමේන්තුවක්ම සෑම ආයතනයක්ම සෑම පුජ්‍යලයක්ම ඉහළ ගණයේ නිලධාරීන් අපි ඇගයීමට ලක් කරන්න ඕනේ. මම මේ යෝජනාවට පක්ෂ වෙනවා. එවැනි දෙයක් අපි කළ යුතුයි. ඒක අපි කරලා තියෙනවා. කරපු දේ නැවත කරන්නයි අවශ්‍ය. ඊළඟට ජාතික ආර්ථිකයේ තියෙන දායකත්වය. විදුලි ඉල්ලුම වැඩි වෙනවා නම් 100%කින් ආර්ථිකයත් 100%කින් වර්ධනය වෙනවා. විදුලි ඉල්ලුම අඩු වෙනවා නම් 100%කින් ආර්ථිකයත් 100%කින් අඩු වෙනවා. ඒ නිසා අපි මතක තබා ගන්න ඕන අද ඉතා බරපතල විදිහට කර්මාන්ත හෝටල් කාර්යාලවල විදුලි ඉල්ලුම කඩාවැටලා කියන්නේ ආර්ථිකය කඩාවැටෙනවා කියන එක. ඒ නිසා මේ ආර්ථික වර්ධනයට ලාභදායි ඒ වගේම කාර්යක්ෂම ඒ වගේම විශ්වසනීය විදුලි බල පද්ධතියක අවශ්‍යතාවය තියෙනවා. ලංකාව මේ කලාපේ ඉතාම හොඳ තත්යකට අපි ගෙනාවා. 2013 වෙනකොට 100%ක් අපේ විදුලි මුලංකා ව්‍යාපෘතිය යටතේ අපි විදුලිය ලබා දුන්නා. මේ දකුණු ආසියාවේ පළවෙනි රට බවට පත් කළා. ඒ වගේම ඉතාමත්ම කාර්යක්ෂම විදුලිය ලබා දීමේ ක්‍රියාවලීන් අපි අනුගමනය කළා. නමුත් අද මේ ආර්ථික වර්ධනයේ කඩාවැටීමට අද විදුලි බල පද්ධතියත් හසු වෙලා තියෙනවා. ඒ වගේම අනාගත තිරසර භාවය. ඒ තමයි පුනර්ජනනීය බලශක්තිය. මම කනගාටු වෙනවා මම දැක්ක ඊයේ ප්‍රවෘත්ති වලට ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දීපු ඩොලර් මිලියන 250ක් මේ වහල මත සූර්ය බලාගාර වලට ඒ ණය අක්හිටවල ඒක වෙන වැඩ වලට යොදා ගන්න යනවායි කියලා. මේක වැරදි. මේ සූර්ය බලය පාවිච්චි කිරීම 2010 ජූනි මාසෙදී මුල් වතාවට අත්හදා බැලුවේ මම ඇමති හැටියට අර BA මහීපාල කියන ව්‍යාපාරිකයා. එතුමගේ තනි පදනමෙන් තමයි ඒක කළේ. එදා හුඟ දෙනෙක් මේකට විරුද්ධ වුණා. නමුත් අද මෙගවොට් 600කට ආසන්න ප්‍රමාණයක් අද මේ සූර්ය බලයෙන් ලැබෙනවා. අද මේ රටේ ප්‍රශ්නයට මේ ඉන්ධන ප්‍රශ්නයට තියෙන ක්ෂණික හා වැදගත්ම විසඳුම තමයි මේ වහල මත සූර්ය බලය ලබා දීම. අද ඉන්නවා 539,000ක් මේ ඒකක 300ට වැඩියෙන් පාවිච්චි කරන නිවාස සහ ව්‍යාපාරික ආයතන. මේකෙන් ලක්ෂයක් අපිට පුළුවන් නම් මේ සූර්ය බල තත්ත්වයට පත් කරන්න. ඒකට ඔය ඩොලර් මිලියන 250 හොඳටම සෑහෙනවා. මේ විදුලි බල පද්ධතියේ මේ අර්බුදය, මේ කන්තෙල් අර්බුදය, මේ ඩීසල් අර්බුදය, මේ ගල්ලඟුරු ප්‍රශ්නයට ලොකු විසඳුමක් අපිට ලැබෙනවා. ඒ වගේම මම කියන්න ඕනේ මෙතන හුඟාක් දෙනෙක් මේ සාකච්ඡා කරන දෙයක් විදුලි බල මණ්ඩලය වෙන් කිරීම, එහෙම නැත්නම් අන්බන්ඩ්ලින් කිරීම. මේ අන්බන්ඩ්ලින් එකෙන් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද? මේක යෝජනා වෙලා ක්‍රියාත්මක වුණා 2002
වර්ෂයේ. තුමනේ ඔබතුමාට තව විනාඩි දෙකක් තියෙනවා.
මේක 2002 වර්ෂයේදී ක්‍රියාත්මක වුණා. කොටස් 6කට ලංකා විදුලි බල මණ්ඩලය කැඩුවා. ජනන සම්ප්‍රේෂණ හා බෙදා හැරීම් කොටස් 4ක, ලෙකෝ එකත් එක කොටස් 5යි. මේකෙන් අර අපේ විදේශමතුමා කිව්වා වගේ අර ටෙලිකොම් ආයතනය අපි පුජ්‍යලික අංශයට විවෘත කළාම, චන්ද්‍රිකා මැතිණිය මංගලසමරිය රැමතුමා අපට හිටියා සැපයුම් කරුව. නමුත් මේ අන්බන්ඩ්ලින් එකේ කිසිම තැනක මට එක සමාගමක් නැත්තම් වෙන සමාගමකින් විදුලිය මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. එතන ඉන්නේ තාමත් සිංගල් සප්ලයර්. ඒක නිසා එවැනි තත්වයක් එකෙන් උදා වෙන්නේ නැහැ. උනේ ඇත්ත වශයෙන්ම විදුලි බල මණ්ඩලයට ඔය වෙන් කිරීම, එහෙම නැත්තම් අන්බන්ඩ්ලින් එක තුලින් උනේ මොකද්ද? අපි කියන හෙවි හෙඩ් එකක් අර GM ලහද්ද 6 දෙනෙක් 7 දෙනෙක් පත් වෙලා තව ස්ටාෆ් ලොකු වෙලා කාර්යාල වැඩි වෙලා අපේ වියදම වැඩි වෙච්ච එක විතරයි උනේ. ඒ නිසා මේක අන්බන්ඩ්ලින් කළත් නොකළත් විදුලි බල මණ්ඩලයට මූල්‍ය කාර්යක්ෂමතා කඩේම්, තාක්ෂණ කාර්යක්ෂමතා කඩේම් අඳුන්වා දෙන්න ඕනේ. අද නම් අපිට අත්‍යවශ්‍යම දේ තමයි විදුලි බල මණ්ඩලයෙන් නිදහස් වෙච්ච ජන සතු කරන්න ඕනේ. ඒ කියන්නේ ජනතාවගේ ජන විදුලි බලාගාර ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියකුයි අවශ්‍ය. මේ විදුලි බල මණ්ඩලයේ අධිකාරියෙන් පිටත තමන්ගේ විදුලිය තමන් නිපදව ගන්න මිනිස්සු, තමන්ගේ විදුලිය තමන් ඉතුරු කරගන්න මිනිස්සු ශක්තිමත් කරන ජන විදුලි බලාගාර ක්‍රමයක් මගින්, එහෙම නැත්නම් අපි කියනවා ඩිස්ට්‍රිබියුටඩ් ග්‍රිඩ් එකක් මගින් මේ බලයේ ආධිපත්‍යය බිඳ දැමීමයි සිදු කළ යුත්තේ. ඒ සඳහා ආරම්භය ගන්න ඕනේ. 539,000ක් ඉන්න අර ඒකක 300ට වඩා වැඩියෙන් පාවිච්චි කරන අය. ඒ නිසා තමයි ඩීසල් බලාගාර ඕන වෙන්නේ. ඒ නිසා තමයි මේ ඉහළ ගණයේ දැවිතල් බලාගාර ඕන වෙන්නේ. අනික් මිනිසුන්ගෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙනම් ඒ අය මේ ග්‍රිඩ් එකෙන් අපි ඉවත් කරොත්, ඒගොල්ලන්ට ස්වාධීනව තමන්ගේ විදුලිය නිපදවීමේ අවස්ථාව, හැකියාව අපි ලබා දුන්නොත්, ඒ සඳහා මේ ආසියානු සංවර්ධන බැංකුවේ හා අනිකුත් අයගේ ආධාරය අපි උපකාරය ලබා ගැනීම තමයි මේකට මේ මොහොතේ තියෙන විසඳුම, විදුලි බල මණ්ඩලයේ අධිකාරීවාදයටත් තියෙන විසඳුම, ඒ වගේම රටේ ආර්ථිකයටත් තියෙන විසඳුම, පුනර්ජනනීය බලයටත් තියෙන විසඳුම, අනාගතයටත් තියෙන තිරසර විසඳුම කියන එක යෝජනා කරමින්
මම නිහඬව. පස්ස අධිවාහරේ සඳහා පස්වර එක දක්වා කල්ත මේ අත්හිටවනවා.